గారు కథానాయకతుమా.
Order, please. යෝජනා අංක එක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී 70 වසරක සංවාසයේ සැමරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී 70 වසරක සංවත්සරයේ සැමරීමේ යෝජනාව අද දින පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී 70 වසරක් සැපිරීමේ සංවත්සරය සාඩම්බරයෙන් යුතුව සමරන අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳු වාර්තාවක් සමගින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි සර්වජන ඡන්දයෙන් තේරී පත්වන පැරණිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බව සඳහන් කරමින් ඉදිරි කාලය මෙම පාර්ලිමේන්තුවටත් ශ්‍රී ලාංකේය ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ප්‍රතිපත්තීන් සහ නීති ආධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කරමින් සමෘද්ධිය සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරයි. මම අතිගරු ජනාධිපතිට ආරාධනා කරනවා මේ යෝජනාව සභාව අමතන්න.
Garu R. Sambandhan Metwaya to second the motion.
The motion moved by the Honorable Prime Minister.
Thank you. Athigaru Janadhipati Tuma.
Garu Kathanayaka Tumani. Ma ithamat satutu wenawa. Me rate prajathantrawadaya. ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කළ ශක්තිමත් කරන අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 70ක් සම්පූර්ණ වන අවස්ථාවක මේ ගරු සභාව ඇමතීමට ලැබීම පිළිබඳව ඒ වගේම මේ නිමිති කරගෙන පවත්වනු ලබන පුළුල් ජාතික වැඩසටහනේදී මා ඉතාමත් සතුටු වෙනවා දකුණු ආසියාතික සංවිධානයේ ශාක් රටවල කථානායකවරුන්ගේ අපේ ආරාධනයේ පරිදි පැමිණීම පිළිබඳව. ඒ වගේම මේ අවස්ථාවට අපේ ශාක් මිත්‍ර රටවල සහයෝගිතාවය ශක්තිමත් කරමින් ඒ පැමිණුණු සියලුම කථානායකවරුන් මම මගේ ආදරණීය ජනතාව සහ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නා වගේම ඒ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලබනවා. අපි අද අපේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 30ක කීර්තිමත් විශිෂ්ට වූත් ශ්‍රේෂ්ඨ වූත් ඉතිහාසයක් පිළිබඳවයි කතා කරන්නේ. වසර 70ක් දශක 7ක් ඒ දශක 7ක කාල සීමාව ඉතාමත්ම වැදගත් වෙනවා. බ්‍රිතාන්‍ය පාලනයෙන් අපිට ලැබුණු සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත විශේෂයෙන්ම සෝල්බරි ඉවස්ථාව තුල 1947 අපේ පාර්ලිමේන්තුව පළමුවෙන්ම පිහිටුවීමත් ඒ තුල රට තුල නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමත් බලයටපත් වූ සෑම ආණ්ඩුවක් විසින්ම ඉටු කළ බව විශේෂයෙන් මෙහිදී සඳහන් කිරීම අවශ්‍යයි. අපිට බ්‍රිතාන්‍ය පාලනයේ 48 නිදහසෙන් පසුව අපි පවත්වාගෙන අපේ රාජ්‍ය ක්‍රමයේ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු ක්‍රමයේ 1972 ව්‍යවස්ථාව යටතේ යම් වෙනස් වීම් සිදුවනු ලැබුවා. 72 ව්‍යවස්ථාවෙන් පසුව 1978 නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමක් සිදු වුණා. 1978 ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් තිබෙන විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම තුළ පාර්ලිමේන්තුවේ බලය යම් තත්ත්වයකට දුර්වල වීමක් ඇති වුණා කියන එක අපි අද කවුරුත් පිළිගන්නා වූ දෙයක්. එහෙත් ආණුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනය තුළ පාර්ලිමේන්තුව ඉතාමත්ම දුර්වල තත්ත්වයකට පත් කරනු ලැබුවා. නමුත් වර්තමාන රජයේ විදියට අපි ඉතාමත්ම සතුටු වෙනවා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති මැතිවරණයෙන් මේ රටේ ජනතාව වෙනස් කළ නව පරිවර්තනීය යුගයක ප්‍රතිඵලයක් වශයෙන් අප විසින් සම්මත කරනු ලැබූ 19 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 18 අහෝසි වීම වගේම මේ ගෞරවනීය උත්තරීතර පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා කියන එක මේදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. ඒ නිසා අපිට අපේ පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි අපි දකින්නේ. අපි රජයක් විදිහට වර්තමානයේ බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම තුළ ඉතා පැහැදිලි ලෙසම රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාව තුළ මේ උත්තරීතර පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට මේ ගරු සභාව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම මන්ත්‍රීවරයෙකුගේම සහයෝගය ලැබෙයි කියා. අද 70 වසරක් පිළිබඳව පාර්ලිමේන්තුවේ ගත වූ ඉතිහාසය පිළිබඳව කතා කරන වගේම අද දවස කතා කරන වගේම අනාගතය පිළිබඳව අපේ අවධානය යොමු කිරීමේදී ශාක් සංවිධානයට අයත් අපේ මිත්‍රශීලී සහෝදර රටවල් සමග කලාපීය වශයෙන් අප තුළ තිබෙන සම්බන්ධතාවයන් තව තවත් ශක්තිමත් කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ශාක් රටවල දීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීම, වෙළඳ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, ශාක් සංවිධානයේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ඒ සෑම රටකම ජීවත් වන අපි සහෝදර මිත්‍ර රටවල් විදිහට ආර්ථික සමෘද්ධිය යහපත් බව, ඒ වගේම ඒ සමෘද්ධිය තුළ ගොඩනැගෙන ආධ්‍යාත්මික සමාජයක් පිළිබඳව බලාපොරොත්තු, නව තාක්ෂණික ලෝකයේ වේගෙන් ඉදිරියට යෑමට නව තාක්ෂණය භාවිතා කිරීම, ඒ අවශ්‍යතාවය, ඒ සම්පත් වර්ධනය කර ගැනීම වගේම යහපත් ගුණගරුක සමාජයක් සඳහා මුළු ලෝක සමස්ත ප්‍රජාවට ජාත්‍යන්තරයට යහපත් පණිවිඩයක් දීමට ආධ්‍යාත්මික සමාජයක් සඳහා අප කැපවිය යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා අද දවසේ 70 වසරක කීර්තිමත් ඉතිහාසයේ පිළිබඳව අපි කතා කරමින් මේ ගෙවී ගිය වසර 70ක් තුළ මේ ගරු සභාව තුළත් ඉන් පිටස්තරත් අපේ රට වෙනුවෙන් සේවය කළ දේශපාලන නායකයින්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ නායකයින් DS සේනානායක මහතුමා, SWRD බණ්ඩාරනායක මහතුමා, සිරිමාවු බණ්ඩාරනායක මැතිනිය, ඩල්ලි සේනානායක මහතුමා, ජයා ජයවර්ධන මහතුමා, රණසිංහ ප්‍රේමදාස මහතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, DB විජේතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ මහතුමා, අද මේ දක්වා අපි රටක් වශයෙන් කතා කරන විට මේ ගමන් මගෙහිදී අප අත්දැකීම් රාශියක් ලබාගෙන තිබෙනවා. ඒ අත්දැකීම් තුළ අනාගතයේ වඩාත් සමෘද්ධිමත් කිරීම සඳහා රට තුළ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ආර්ථික සමෘද්ධිය, ඒ සියල්ල ගොඩනැගීම ශක්තිමත් කිරීම තුළ ඉතාමත්ම වාසනාවන්ත වූ ප්‍රබුද්ධ රාජ්‍යයක් රටක් ගොඩනගන්නට මේ ගරු උත්තරීතර සභාවේ කටයුතු කිරීමේ අනාගත වගකීම අපි සෑම කෙනෙක් තුළම පැවරෙනවා. විවස්ථාදායකය විදායකය අධිකරණය කියන ශේෂ්ත්‍ර තුර ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් ඇතිවන සැමවිටම ගැටුම් සහගත නොවන ආකාරයට ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් වූ උත්තරීතර ආයතනයේ විදිහට පාර්ලිමේන්තුවේ විවස්ථාපිත බලය පිළිබඳව ජනතාව විසින් දී ඇති කිසිවිටකත් කිසිදු කෙනෙකුට අභියෝගයක් නොවන විදිහට මේ උත්තරීතර සභාවේ පැවැත්මේ අවශ්‍යතාවය අපි දැඩි ලෙස අවධාරණය කරනවා. ඒ වගේම රටක් වශයෙන් කටයුතු කිරීමේදී විදායකයේ තිබෙන්නා වූ ක්‍රමික භාවයත් විධිමත් භාවයත් ඒ තුළ අපි සෑම විටම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් ආර්ථික සමෘද්ධිය ඇති කිරීම වගේම මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු වෙනවා. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේදී විශේෂයෙන්ම අධිකරණ ශේෂ්ත්‍රයට ඉතාමත්ම ස්වාධීනව අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය අප විසින් සෑම විටම තහවුරු කළ යුතු වෙනවා. ඒ නිසා ඉතාමත්තේ යහපත් වූ සුන්දර වූ අනාගත බලාපොරොත්තු අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා මේ ගරු උත්තරීතර සභාව වෙනුවෙන් අප සියලු දෙනාම සාමූහික වගකීමක් තුළ ඉටු කරමින් තනි පුද්ගලයෙක් අත ඇති බලය සෑම විටම දේශපාලන බලය සාමූහිකත්වයට යොමු විය යුතු නිසා සාමූහිකත්වයට එක් විය යුතු නිසා ඒ දේශපාලන න්‍යාය ධර්මය තුළ කටයුතු කරමින් අපි ආර්ථික සමෘද්ධියක් ඇති රටක් ගොඩනගමුයි කියන ඒ ආයාචනය කරන වගේම අවසාන වශයෙන් අද මේ වැදගත් අවස්ථාවට අපේ ආරාධනය පිට පැමිණ සිටින ශාක් සංවිධානයේ අපේ ඒ මිත්‍ර සහෝදර රටවල්වල ඒ කථානායකතුමාලා සෑම කෙනෙකුටම මා නැවතත් ස්තුතිවන්ත වෙන වගේම ඒ අපේ සියලුම මිත්‍ර රාජ්‍යයන් ආර්ථික සමෘද්ධිය ඇති ඉතාමත් වාසනාවන්ත ගුණවත් රාජ්‍යයන් බවට පත්වේවායි ආශිර්වාද කරමින් සුභපතමින් මා නවතිනවා. ස්තුතියි.
ස්තුතියි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද අපි සමරන්නේ මේ සභාවේ 70 වැනි සංවත්සරය පමණක් නෙමෙයි. අවුරුදු 70ක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කළා, ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කරපු අවස්ථාව. මේ අවුරුදු 70 තුළ මේ සභාව ගත්ත කාර්යභාරය නිසා ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්, ඒ මත මහජනතාවට ප්‍රකාශ කළා, ඒ අයිතිවාසිකම් සීමා කරපු අවස්ථාවේ ඊට විරුද්ධව ජන හඳුනාගලා මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමය අපි ආරක්ෂා කරලා තියෙනවා. ඒ සඳහා මේ සභාවත් ඊට පෙර පළපුරුද්දක් ලැබුණා. ආසියාවේ පළවෙනි ව්‍යවස්ථාදායක සභාව 1835 ලංකාවේ පිහිටුවේ. එදා සමාජිකයන් ආණ්ඩුකාරතුමා පත් කරා. ඒත් 1924 වෙනකොට ඡන්දෙන් තේරපු මන්ත්‍රීතුමන්ලා බහුතරයක් හිටියා. එහෙනම් අවුරුදු 116ක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පුහුණුවක් අපිට ලැබුණා. 1931 සර්වජන ඡන්දයත් රාජමන්ත්‍රණ සභාවත් ලැබුවා. එහෙනම් ජනතාවට වග කියන සභාවක් හැටියට ක්‍රියා කරන්නට අවුරුදු 16ක පළපුරුද්දක් ලැබුවා. මේ පළවෙනි සභාව සාර්ථක කිරීම ගැන, ඒ පදනම ඇති කිරීම ගැන අපි ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය DS සේනනායක මහතුමාට, මේ සභාවේ ප්‍රථම කථානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොළමුරේ මහතුමාට, SWRD බණ්ඩාරනායක මහතුමාට, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතුමාට, GG පොන්නම්බල මහතුමාට, NM පෙර මහතුමාට, ෆිලිප් ගුණවර්ධන මහතුමාටත් ඇතුළු අනෙක් සියලු දෙනාටම අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මේ සභාවට පුළුවන් වුණා 1972 1978 ජනරජ ව්‍යවස්ථා දෙකක් සම්මත කරන්න. 1987 13 වැනි සංශෝධනය ඒ වගේම අනුමත කරන්න. අපිට මේ සභාවේ 2015 විසිවැනි සංශෝධනය මේ සභාවෙන් අපි අනුමත කරා. ඒ සඳහා අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළු සියලු දෙනාම ගත්ත පියවර ගැන අපි ස්තුතිවන්ත වෙනවා. එදා විශේෂයෙන්ම නිදහස් ස්වාධීන කොමිෂන් නැති කළා. පාර්ලිමේන්තුවේ බලතල අපි තවත් ශක්තිමත් කරා. ඊට අමතරව අපේ කාරක සභා ක්‍රමයෙන්, මුදල් කොමිටියෙන්, ඒ වගේම අගමැතිගේ ප්‍රශ්න අහන අවස්ථාවෙන් මේ සභාවේ බලතල අපි තවත් වැඩි කරලා තිබෙනවා. අද මම මේ සභාවට ඉදිරිපත් කර යෝජනාවේ අයි බලාපොරොත්තු වෙන්නේ සමෘද්ධිය සෞභාග්‍ය උදා වේවි කියලා. අපේ අවුරුදු 70 ඒක ලබා ගන්නට අපිට තාමත් අසමත් වෙලා තියෙනවා. ඒකයි අපේ කනගාටුව. ආඩම්බර වෙන අවස්ථාවේදී කනගාටුකුත් තියෙනවා. අපි 1947 පටන් ගත්තේ එක්සත් ජනතාවක් හැටියට, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාම මේ රටේ ලාංකිය කියන හැඟීමෙන්. ඒත් අවුරුදු 60ක් තුළ මේ රටේ ජනවාර්ග ප්‍රශ්න තිබුණා. අපිට අවිගත් ප්‍රචණ්ඩත්වයක් තිබුණා. බෙදුම්වාදයක් තිබුණා. සමහර විට යුද්ධ මට්ටමටම අපි පැමිණියා. අපි ප්‍රජාතන්ත්‍රවාදය මේ හැම එකෙම ආරක්ෂා කරා. මොකද ත්‍රස්තවාදය බැලුවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරා. ඒ තාමත් අපිට මේ රටේ ඒ දේශපාලන විසඳුම, ඒ එක්සත් බව අපි ලබා ගන්න තියෙනවා. අපි 1947 මේ සභාව රැස් වුණ පළවෙනි සැරේ රැස් වුණ අවස්ථාවේදී ජපානයේ සමග ආසියාවේ හිටපු ඉතාම දියුණු රට ලංකාවයි. දැන් අවුරුදු 70ක් ගිහින් අපි විශේෂයෙන්ම ඒ අවුරුදු 70 තුළ අපිට දියුණු රටක් වෙන්න, දියුණු ආර්ථිකයක් වෙන්න අපහසුවත් වුණා. 1977 විවෘත ආර්ථිකයක් අපිට කරාට, ඒ විවෘත ආර්ථිකය තුළ අපිට බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණ නැත්තේ මේ යුද්ධය නිසා. ඒ නිසා අනිකුත් රටවල් අපිව පහු කරගෙන ගියා. මේ නිසාම මේ රටේ අසහනෙන් දකුණෙත් ඒ වගේම කැරලි භීෂණ තිබුණා. එහෙනම් අපිට අපේ පාර්ලිමේන්තු ක්‍රමෙත් ප්‍රජාතන්ත්‍රවාදෙත් අඩුපාඩු වෙලා තියෙන්නේ. මේ බලාපොරොත්තු දෙක තාම අපිට ඉෂ්ට කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒක අපේ පක්ෂ ක්‍රමේ අඩුපාඩු වෙන්න පුළුවන්, අපේ දේශපාලන රාමුව තුළ අඩුපාඩු වෙන්න පුළුවන්. ඒත් අපිට ඇත්ත වශයෙන්ම මේ සමෘද්ධිය සෞභාගය ලබා ගන්න නම් පළමුවෙන්ම අපේ ප්‍රධාන ජාතික ප්‍රශ්නය වෙන ජනවාර්ග ප්‍රශ්නයට අපි දේශපාලන විසඳුමක් ලබා දෙන්න ඕනයි. අපි මේ සභාව, මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ඇති කළා. ඒ මෙහෙයුම් කමිටියෙන් ප්‍රථම වතාවට හැම එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කළා. අපිට ආපහු ශ්‍රී ලංකේන් හැටියට දේශපාලන විසඳුමක් ලබා දීලා එකතු වෙන අවස්ථාවක් තිබෙන්නේ. ඒක අපි විශේෂයෙන් මේකෙන් ප්‍රයෝජනය ගන්න උවමනයි. මේ රටේ දේශපාලන පක්ෂ පමණක් නෙමෙයි, මේ රටේ ජනාධිපතිතුමත් කැප වෙලා තියෙනවා ඒ එකමුතුකම, ඒ දේශපාලන විසඳුම ලබා දෙන්න. එහෙනම් මේ 70 වසර සමරන අවස්ථාවේ තමයි අපිට මේ සියල්ලම අපේ අතට අරගෙන ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රටේ ශීඝ්‍ර සංවර්ධන ඇති කරන් තියෙනවා. තාම අපේ ගම්වල ග්‍රාමීය ආර්ථිකය කඩාවැටිලා රැකියා නැති තරුණයන් ඉන්නවා, ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ශීඝ්‍ර සංවර්ධනය යෙදෙනවා නම් අපේ 80 සංවර්ෂයට පෙර මේ රටේ ඉතා දියුණු ආර්ථිකයක් ඇති කරන්න පුළුවන්. මේ සියල්ලම අපි ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩසටහනක්. ඒක අපේ යුතුකමක්. ඒවා ඉෂ්ට කරන්ටයි අපි කැප වෙලා තියෙන්නේ. මේ සභාවේ දේශපාලන අන්තිම වශයෙන් මේ සභාවේ දේශපාලන පක්ෂ ගණනාවක් විටින් විට නියෝජනය වෙලා තියෙනවා. ඒත් මේ අවුරුදු 70 තුළ 1947 පාර්ලිමේන්තුව වෙනකන් අද වෙනකන් මේ සභාවේ නියෝජනය හැම වෙලේම තිබුණේ එක පක්ෂයකට විතරයි. එක්සත් ජාතික පක්ෂය අපි අටට බැස්සත් 140ට වැඩි වුණත් ඔබතුමත් මමත් අයිතිවන සමාජික දන්න ඒ පක්ෂය තමයි මේ අවුරුදු 70 මේ සභාව ඉඳදෙන්නේ. එන්න අපිත් යම් කිසි වැඩ කොටසක් ඒ වෙනුවෙන් කළා තියෙනවා. අනිත් පක්ෂවත් කළා තියෙනවා. අපි අතීතය ගැන 70 සමරන ගමන් අයි බලමු 80ට අපි කොහොමද යන්නේ? අපි කොහොමද මේ 80 මේ රට දියුණු කරන්නේ? මේ ප්‍රශ්න විසඳලා අපි සාර්ථක වෙනවනේ මේ පාර්ලිමේන්තුව අපිට ඒ සමෘද්ධිය සෞභාග්‍ය අපේ රටට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මම අපේ සමාජික මන්ත්‍රීතුමා ඉල්ලා සිටින අපි එකතු වෙලා අපේ රටේ ශීඝ්‍ර සංවර්ධනයත් ජනවාර්ග ප්‍රශ්නේ දේශපාලන විසුමක් ලබා දෙමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා.
ස්තුතියි ගරු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මැතිතුමා.
Thank you, Mr. Speaker. I consider it's a great privilege that as the Leader of the Opposition, I have with the Honourable Prime Minister been able to move this motion commemorating today's sitting of Parliament as the 70th anniversary of its first meeting. The first meeting of Sri Lanka's independent Parliament was on the 14th of October 1947 at Independence Square in Colombo, when the Duke of Gloucester, acting on behalf of the Kingdom of the Kingdom and the Government of the United Kingdom, the last of our colonial rulers, granted Sri Lanka, then known as Ceylon, our independence, thus liberating us from foreign rule. We had been under foreign rule for more than 400 years, 443 years to be exact. You would permit me, Mr. Speaker, to recall that as a young boy, I was personally present at Independence Square when Sri Lanka was granted independence, and that I watched that event with great pride. Our first Prime Minister, Honorable D.S. Senanayake, received that instrument of independence on behalf of the people of Sri Lanka. We were then a united people. All the people of Sri Lanka, irrespective of ethnic or religious differences, wanted independence from foreign rule. In fact, the Jaffna Youth League, voicing the sentiments of the Tamil people, were not happy with dominion status. They wanted Purna Swaraj, meaning absolute independence. We have in the past 70 years preserved democratic governance through electoral processes, though one must admit, not completely without blemish. The truth must be acknowledged that electoral processes alone cannot ensure democratic governance. Recognition and respect for pluralism are fundamental to the achievement of genuine democracy. Incipient steps towards respect and recognition of pluralism by agreement between much respected leaders in this country were unfortunately not implemented. Constitutions that were claimed to be autochthonous were no more than self-serving and did not in any way serve the needs of a pluralist society. On the contrary, they entrenched majoritarianism. We have had insurrections and long periods of armed conflict from which the whole country and all its people have suffered greatly. The worst victims have been the Tamil people who have long struggled for their preservation, for the preservation of their identity and dignity. Issues that were the cause of the armed conflict remain and need to be resolved. We have, sir, all of us learned many lessons from the most harmful situations that have prevailed in our country. It would be a tragedy if in the name of patriotism, more exactly pseudo-patriotism, anyone seeks to prolong these harmful situations. It must be conceded that despite shortcomings, the country is more normal and peaceful now than it has been in the past. The country is now engaged in several processes to create for the country a future devoid of conflict and violence, where issues are resolved through discussion and debate and on the basis of a substantial national consensus. This would mean that all the Sri Lankan people, irrespective of their ethnic or religious differences, in a united, undivided, indivisible Sri Lanka, look upon Sri Lanka as their own country and willingly become an integral part of the Sri Lankan nation with a Sri Lankan identity. It is that, Mr. Speaker, which will fulfill our wish for prosperity, development, and further strengthening of democratic traditions, principles, and the rule of law in Sri Lanka, as stated in the motion moved by the Prime Minister and seconded by me. Today, we are attempting to move towards being a united people in a united, undivided, and indivisible country. I do not think there can be any disagreement on that. If we want our wish for Sri Lanka to succeed, we need to unitedly work towards the achievement of that goal. Thank you, sir.
Stuti Garu Sabanayaka Lakshman Kiriyalla Mettuma.
Honorable Speaker, today is a very historic day, 70 years of parliamentary democracy in Sri Lanka. During this period, sir, a very large and distinguished gathering of members of parliament have served the nation. I think it is our duty now, on this solemn occasion, to remember them from 1947 up to now, and even those who served from the state council days of 1833. 116 years of legislative process. Sir, during this period, our country has had many upheavals. As you have stated in your article, two youth insurrections, a failed coup d'etat, a 30-year-old civil war. But despite all this, parliamentary democracy has survived in Sri Lanka. So it's a tribute to all those members of parliament who served in this chamber as far back as 1833. Briefly, I will mention, sir, the steps taken by this parliament, the parliament you are speaker, to strengthen parliament. Firstly, when His Excellency the President was elected in 2015, for the first time in the history of any country, the President gave up his powers to parliament. It has not happened anywhere in the world where a person elected president has given up his powers to parliament. Actually, he gave more. He gave a lot more than what is stated in the 19th Amendment. But the Supreme Court said, if you want to give up those powers, you have your referendum. Otherwise, you are willingly and gladly was keen to give more powers to parliament. So the aim of the Prime Minister and His Excellency the President is to strengthen parliament. We must strengthen parliament, sir. That is the aim. The 19th Amendment brought the independent commissions. Where you are presiding, the Speaker presides over independent commission, and consequently the parliament becomes strengthened. Then the Honorable Prime Minister brought the oversight committees. Sir, when we were in the opposition for 10 years, we were barely used by Parliament for the day-to-day running of Parliament. We were there, but we did not have a say. But the Honorable Prime Minister, sir, has brought the oversight committees. We are not only the government. Even the opposition members take part. And out of the 17 oversight committees, we have given 9 to the opposition, where opposition members of parliament chairing and taking decisions on behalf of the government. Then, sir, we have brought right to information. A long felt need when you were a member of parliament in the opposition, you brought this bill, and you may recall the reception it got during that period. So it is our duty to strengthen parliament and to see that all members of parliament take part in the process of governance. We have governed only for 2 years, but in the coming years, the Honorable Prime Minister chairing the steering committee of parliament for a new constitution. I hope this will be a dream come true, because we have framed so many constitutions since independence, twice. But when those constitutions were framed, sir, some parties boycotted. The Tamil parties boycotted Mr. Bandaranaike's constitution and J.R. Jayawardene's constitution. But for the first time in the history of Sri Lankan parliament, all parties in parliament are in the steering committee. 75-80 sessions of committee sittings. And I must say, all members of parliament have become moderate. They have shared their extremist views in order to come to a settlement. Everyone knows, sir, that when we gained independence, we were next to Japan. Other countries wanted to emulate us. We were called the Switzerland of the East. But where are those countries now, and where are we today? So let us all resolve on this historic occasion to shed party differences and to make this country a united Sri Lanka, where all communities can live in peace and harmony. Finally, I wish to thank the speakers of SAARC countries who have come here today. I wish them a very pleasant stay in Sri Lanka. Thank you, sir.
Thank you. Nimal Siripad Sillam Ettuma.
Garu Kathanayaka Thumani, Sri Lanka Parliament Water 70 අවසරක් ගත වෙමින් ඒ පිළිබඳව අපි අතීතය ආවර්ජනය කරමින් අනාගතය පිළිබඳව සුබ සිහින දකින්නට අවස්ථාවකදී වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් විවිධ හැලහැප්පීම් වලට ලක් වෙමින් Sri Lankika Janatawa, Sri Lankawe, Prajatantrawade, Surakshita Kirima Sandaha, Parliament Water, Vishala Shaktiya Klabaduna. Visheshema Aperate, Evakata, Pavati Adirajavadi, Palane, Avasan Karaming, Apita Labunu Nidahasa, Arthavat Kirima Sandaha, May Parliament Water Pamini, Mantri Tumala, Vishala Seva Vakara. ඔවුන් විවිධ කණ්ඩායම් වලට වෙන් වෙලා තිබුණා මාක්ස්වාදය අගය කරන වමේ දර්ශනය අගය කරන කොමියුනිස්ට්වාදය අගය කරන සමාජවාදය අගය කරන මේ විවිධ මන්ත්‍රීවරුන්ගේ සහ අදහස් වල සංකලනයක් තමයි අපේ පාර්ලිමේන්තුව තුල තිබුණේ විශේෂයෙන්ම විප්ලවය ගැන එහෙම නැත්නම් ලේ වැගිරීම තුලින් මේ රටක පාලන බලය අල්ලා ගත යුතුය කියලා කල්පනා කරපු අය පවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිල්ලා අද ප්‍රජාතන්ත්‍රවාදී කොටස්කරුවන් වීම දැකීම අපිට විශාල සතුට කාරණයක් කතානායකතුමනි. මොකද එවැනි විශාල පරිවර්තනයකට ඔවුන්ව පත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී වුණා. මොකද ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීය වාදයේ පිළිබඳව තැබුවේ විශ්වාසය නිසා ඔවුන්ට සිදු වුණා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි නැඹුරු වෙලා ජනතා විශ්වාසය දිනා ගැනීමට මේක අපේ ශ්‍රී ලංකාවේ දකින්නට තිබෙන සුවිශේෂී ලක්ෂණයක් කතානායකතුමනි ඒ පමණක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවට පැමිණි මේ පාර්ලිමේන්තුවේ සේවය කරන ලද මන්ත්‍රීවරුන් මේ රටේ ත්‍රස්තවාදයේ ඉදිරියේදී බෙදුම්වාදයේ ඉදිරියේදී ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න සිදු වුණා. ඔවුන්ගේ ජීවිතවලින් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ශක්තිය දෙන්නට සිදු වුණා. විශේෂයෙන්ම අමිත ලිංගම් මැතිතුමා, ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා, සීවී ගුණරත්න මැතිතුමා, ලක්ෂ්මන් කදිනගාම මැතිතුමා, ඒ අයගෙන් සමහරක් මේ විදිහට මේ රටේ පාර්ලිමේන්තු තුළට පැමිණලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට පැමිණි මේ යෝධයින්ට සිදු වුණා තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට. ඒකත් අපි මතක් කරන්න ඕන. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ඔවුන් කරන ලද ඒ අකලංක මෙහෙය අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන. බොහෝ රටවල හමුදා කුමන්ත්‍රණ වලින් ප්‍රජාතන්ත්‍රවාදය පාගා දැම්මා. එදා ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පත්වලා ඉන්න අවස්ථාවේදී මේ රටේ හමුදා කුමන්ත්‍රණයක් ආවා. නමුත් එදා ෆීලික්ස් ඩ්‍රැග්ස් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයට මූණ දීලා ඒ අවාසනාවන්ත තත්ත්වය ඔළුව උස්සන්නට ඉඩ නොදී ඒක ආරක්ෂා කරා. ඒකත් අපි කියන්නට ඕන. ඒ පමණක් නෙවෙයි ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය මේ පාර්ලිමේන්තුව තුලින්ම ඉවත් කරා, නැති කරා, පාගා දැම්මා. ඒ වගේම 1983 කාලයේදී ඔබතුමාට මතක ඇති ජනමත විචාරණයක මුවාවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මොන ආකාරයක තර්ජන ඇති වුණාද කියලා. නමුත් ශ්‍රී ලාංකික ජනතාව එයින් පසු බැස්සේ නෑ. එතුමිය නැවත බලයට පත් කරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට පත් කරා. ඒ වගේම ඒ එවැනි ජනමත විචාරණ පිළිබඳව අනුමතියක් දැක්වුණේ නෑ. මේ විදියට මොකද අපිට පාර්ලිමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට පුළුවන් වුණේ ශ්‍රී ලාංකික ජනතාව තුළ ඔවුන්ගේ හදවත් තුළ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුව නිසා. ඔවුන් හමුදා පාලනවලට කැමති නෑ, ඒකාධිපතිවාදයට කැමති නෑ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී වුවමනා නිසා මොන ආකාරයක තර්ජන ගර්ජනාවත් ජනතාව සැමවිටම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා ඉදිරියට ගිහිල්ලා ඒ ශක්තිය අපිට ලබා දුන්නා. ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ නිතර දකින්නට ලැබුණු විවේචනයක් තමයි මුලින් අපිට මන්ත්‍රී කොට්ටාසේකර වග කියන මන්ත්‍රීවරයෙක් පත් වුණා. ඒ තත්ත්වය විධායක ජනාධිපති ධූරය එකතු කිරීමත් සමගම නැති කළා. අපිට සිදු වුණා වෙනත් ආකාරයකින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කරන්නට. මේ නිසා විශාල වශයෙන් මිල මුදල් වියදම් කරන්නට සිදු වුණා. ඒ නිසා බොහෝ විට ජනතාවගේ වෙනුවෙන් එන නියෝජිතයින් පිළිබඳව විශාල ප්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ නිසා අද අපට තිබෙන අභියෝගය මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පාර්ලිමේන්තුවට ජනතාවට වග කියන ජනතාව සමග සහසම්බන්ධතාවයක් ඇති කර ගන්නට පුළුවන් මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම තමයි ශ්‍රී ලංකාවේ ඉදිරි පාර්ලිමේන්තුවකට අපිට තියෙන විශාල වගකීම. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ විශාල කතිකාවතක් කරගෙන ගිහිලා තියෙනවා. විශාල වශයෙන් අද විවිධ මත මතාන්තර ගණනාවක් තිබුණු අය එක්තරා තත්ත්වයකට එක්තරා ස්ථානයකට පැමිණලා තිනවා. ඒක ඉතාම සාධනීය ලක්ෂණයක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපිට ව්‍යවස්ථා සංශෝධනය තුළින් අනාගත ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් විධායක ජනාධිපති ධූරයේ තියෙන අනිසි බලතල අඩු කරලා එවැනි තත්ත්වයන් ඉදිරියේදී මුහුණ රුපෑමට සිදුවන ආකාරයට අපි සියලු දෙනාටම පුළුවන් වුණා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අපේ සහයෝගය ලබා දීලා වඩා හොඳ පාලනයක් මේ රටේ ඇති කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව රජයට එකතු වුණේ මෙන්න මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට. හොඳ මැතිවරණ ක්‍රමයක් සකස් කර ගැනීමට. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අපට මේ රජය තුළ මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනහිල්ලා ඉතා ඉක්මනින් වඩා සුපිරිසිදු ව්‍යවස්ථාවක් සකස් කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගනිමින් ඉදිරියට යාමට අපිට පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි 70 වසරක ගමන් මගේ අපෙන් වෙච්ච අඩුපාඩු ගැනත් කල්පනා කරලා බලලා අපෙන් වෙච්ච වැරදි ගැනත් කල්පනා කරලා බලලා ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යමු කියලා යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වසර 70ක් සම්පූර්ණ වෙන මේ මොහොතේ ඔබතුමාගේ ආරාධනාවෙන් SAARC රටවල් නියෝජනය කරමින් අපේ කලාපයේ ගරු කතානායකතුමන්ලා අද මේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම නරඹමින් සහභාගී වී සිටින අති සම්භාවනීය අවස්ථාවේදී එක පැත්තකින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිවරයා හැටියටත් අනිත් පැත්තෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියටත් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා පුරා දශක 7ක් මුළුල්ලේ අපි රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය නැතහොත් මහජනතාව විසින් සිදු කරන පාලනය පිළිබඳව විශ්වාසය ප්‍රදර්ශනය කරන ස්වර්ණමය අවස්ථාවක් ලෙසයි ගරු කතානායකතුමනි අපි මේ අවස්ථාව දකින්. ගරු කතානායකතුමනි, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට උරුමකම් කියන අපි මේ කලාපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩිමලා ලෙස මේ අවස්ථාව සමරන්නේ මහත් අභිමානයකින් යුතුවයි. ඒ වගේම ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේදී මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ලැබුණු දායකත්වය අති විශිෂ්ටයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, ප්‍රවාහන, ඉඩම්, නිවාස වැනි ශ්‍රේෂ්ඨ දියුණු කරමින් මේ රටේ සමාජ දේශපාලන දේහය හැඩගැන්වීමේලා අපේ මේ උත්තරීතර සභාව අතීතයේදී නියෝජනය කළ හා වර්තමානයේදී නියෝජනය කරන අපේ මැති ඇමතිවරුන්ගෙන් ලැබුණ සුවිශේෂ දායකත්වය මේ ඓතිහාසික අවස්ථාවේදී මම ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරන්නට කැමැතියි. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරන මේ අනගි අවස්ථාවට ලෝක ජනගහන විවිධත්වය අතින් වැඩිම විවිධත්වයක් ඇති කලාපයක ගරු කතානායකතුමන්ලා මන්ත්‍රීතුමන්ලා සම්බන්ධ වීම ගැන එතුමන්ලාටත් මේ සුවිශේෂ අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව ගරු කතානායකතුමාටත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පුද කරන්නටත් මම මේ අවස්ථාවක් කරගන්නවා. ගරු කතානායකතුමනි, ජාත්‍යන්තර සම්බන්ධතාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුව ඉතාමත්ම වැදගත් භූමිකාවක් තමයි නිරූපණය කරන්නේ කියලා ඔබතුමා හොඳින් දන්න කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම තුළින් පමණයි රටක සැබෑ සහජීවනයක් ගොඩනැගිය හැක්කේ කියන එකත් අපි කවුරුත් පිළිගන්න කාරණයක්. කතානායකතුමනි, රෝගී වූ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ සංහිඳියාව සහජීවනය පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්නට අපට කිසිලෙසකින්වත් පුළුවන්කමක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ විශිෂ්ට නායකත්වය යටතේ අද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙමින් සංහිඳියාවට සහජීවනයට අවශ්‍ය මූලික පදනම නිර්මාණය වී තිබෙනවා කියන එක මට ඉතාමත්ම සන්තෝෂයෙන් යුතුව මේ ඓතිහාසික අවස්ථාවේ මතක් කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ රටට බලපාන වැදගත් බොහෝ තීන්දුව තීරණ ගැනීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ එකතුවක්, ඒ වගේම බොහෝ අවස්ථාවලදී අපේ විරුද්ධ පක්ෂයේ නායකතුමත් විවිධ දේශපාලන මතදරන පක්ෂවල සහයෝගයත් අද මේ උත්තරීතර පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය තුළ සුලභ දර්ශනයක් බවට පත් වී තිබීම ගැනත් අපි ඉතාමත්ම සතුටු වෙනවා. ගරු කතානායකතුමනි, එය පොදුවේ ගත් කල මේ මුළු කලාපයටම ආදර්ශයක් වනු ඇතැයි කියත් අපි විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි, පුරා වසර 70ක් මුළුල්ලේ අපි ආරක්ෂා කරගත් පාර්ලිමේන්තුවේ භාරදූර වගකීමත්, එහි උත්තරීතර භාවයත් රැකගැනීමේ භාරදූර වගකීමද පැවරී තිබෙන්නේ අපටමයි කියන එක අපි කවුරුත් දන්නවා. අනාගතයේදීත් පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකගනිමින්, ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වඩවඩාත් ශක්තිමත් කර ගැනීමට හැකිවේවායි පතමින්, අද අපි සමගෙක් වූ සියලු රටවල කතානායකතුමන්ලාටත්, එම මන්ත්‍රීතුමන්ලාටත්, සියලු දේශීය හා විදේශීය ආරාධිත අමුත්තන්ටත්, ගරු කතානායකතුමනි ඔබතුමාටත් අපේ රටට සුවිශේෂ නායකත්වයක් ලබා දෙන අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් සුභ පතමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.